Honorable Selvam Adekalnathan, you have 10 minutes.
நன்றி குழுக்களின் தலைவர் அவர்களே. இன்று காலை 27 2 கௌரவ கயந்திரமார் பொன்னம்பலம் அவர்கள் கொண்டு வந்த வவுனி அன்றாதபுர தமிழ் அரசியல் கைதிகளின் விடயம் சம்பந்தமாக கொண்டு வந்த அந்த பிரேரணையிலே நீதி அமைச்சர் ஒரு நல்ல பதிலை சொல்லியிருக்கிறார். எங்களுடைய அரசியல் கைதிகள் பாதுகாக்கப்படுவதும் அவரை மாற்றுவதற்கான அவர்களை வேறு இடத்திற்கு குறிப்பாக யாழ்ப்பாணம் மாற்ற வேண்டும் என்பதுதான் பிரதான கோரிக்கை. இருந்தாலும் செய்த தவறை அவர் இந்த நாடாளுமன்றத்திலே மன்னிப்பு கோரியிருந்தார், அதற்கு நாங்கள் வரவேற்று உண்மையிலே நன்றியை நாங்கள் தெரிவித்துக் கொள்கிறோம். இந்த கடந்த ஜனாதிபதி அவர்கள் கடந்த ஐநா சபை செயலாளர் நாயகத்தை சந்திக்கின்ற போது அவர் சொல்லியிருந்தார், காணாமல் போனவர்களுக்கு மரண சான்றிதழ் கொடுக்கப்போவதாக. சர்வதேச மனிதாயுமான சட்டங்களின் அடிப்படையிலே போர்க்காலத்திலே சரணடைகின்றவர்கள் பாதுகாக்கப்பட வேண்டும் என்பது சட்டம். ஆனால் ஜனாதிபதி ஒப்புதல் வாக்குமூலத்தை சொல்லியிருக்கிறார், மரண சான்றிதழ் கொடுப்பதாக சொல்லியிருக்கிறார். ஆனால் இந்த மரண சான்றிதழ் கொடுக்கப்படுவது கொலை செய்யப்பட்டவராக இருக்கலாம் அல்லது இறந்தவராக இருக்கலாம், இவர்களுக்கு தான் கொடுப்பது வழக்கம். கண்முன்னாலே ஒப்படைக்கப்பட்டவர்கள் கொலை செய்யப்பட்டிருக்கிறார்கள் என்ற அடிப்படையிலேதான் இந்த மரண சான்றிதழ் கொடுக்கப்படுகிறது என்பதைத்தான் நாங்கள் எடுத்துக்கொள்ள முடியும். அந்த வகையிலே இந்த நாட்டிலே நீதித்துறை கொலை செய்தவர்களுக்கு என்ன தண்டனை வழங்க வேண்டும் என்பதிலே நாங்கள் இந்த கருத்தை முன்வைக்கின்றோம். காரணம், படுகொலை செய்யப்பட்டு அதற்கான மரண சான்றிதழ் கொடுப்பதாக சொல்லுகின்ற ஜனாதிபதி அவர்கள் படுகொலை செய்தவர்களை நீதிமன்றத்திலே நீதியை அவர்கள் கண்டுபிடிக்கப்பட்டு அவர்களுக்கு நீதி எங்கட மக்களுக்கு காணாமல் போனவர்களுக்கு நீதி வழங்குகின்ற வகையிலே செயற்படுத்துகின்ற நீதிமன்றத்திலே அவர்களை நிறுத்தி தண்டனை வழங்குகின்ற வாய்ப்பை உண்டு பண்ண வேண்டும். அப்பொழுதுதான் இந்த விடயத்திலே ஒரு சரியான நீதியை நாங்கள் காண முடியும். ஆகவே எங்களுடைய மக்கள் சாதாரணமாக தங்களுடைய பிள்ளைகளை, குழந்தையை, கணவனை கண்முன்னாலே ஒப்படைக்கப்பட்ட அந்த உறவுகளுக்கு வெறும் மரண சான்றிதழ் என்பது அந்த உயிர்களின் பெருமதியை மிக துச்சமாக மதிக்கிறது போலதான் ஜனாதிபதியுடைய கருத்து அமைந்திருக்கிறது. ஆகவே கொலை செய்வோம், அதுக்கு பிறகு நாங்கள் இறப்பு அத்தாட்சி பத்திரத்தை நாங்கள் தருவோம், அதை பெற்றுக்கொள்ளுங்கள் என்று சொல்வது போல இருக்கிறது. ஆனால் இரண்டு விடயங்களிலே அரசு தவறி இருக்கிறது. ஒன்று, இந்த ஐநா சபையினுடைய சட்டத்தில், அந்த மனிதாயுமான மனித உரிமை சட்டத்திலே அந்த கண்முன்னாலே ஒப்படைக்கப்பட்டு இன்றைக்கும் போராடி கொண்டிருக்கின்ற அந்த தாய்மார்களுக்கு அந்த ஒப்படைக்கப்பட்டவர்கள் சரியான முறையிலே பராமரிக்கப்படவில்லை என்ற ஒரு குற்றம். இரண்டாவது, கொலை செய்யப்பட்டவர்கள் பாதுகாக்கப்படுகின்ற அந்த நிலையிலே எங்களுடைய கண்முன்னாலே ஒப்படைக்கப்பட்ட கொலை செய்தவர்கள் பாதுகாக்கப்படுகின்ற நிலையிலே இறந்தவர்களுக்கு மரண அத்தாட்சி பத்தம் கொடுப்பது என்பது எந்த விதத்திலே, எந்த நியாயத்தின் அடிப்படையிலே ஜனாதிபதி அவர்கள் ஐநா சபையினுடைய செயலாளர் நாயகத்திற்கு தன்னுடைய கருத்தை சொல்லியிருக்க முடியும். ஆகவே நாங்கள் இதை வன்மையாக கண்டிக்கின்றோம். அதே நேரத்திலே இந்த உயர் சபையிலே ஒரு கோரிக்கையை விடுகின்றோம். இந்த கண்முன்னாலே ஒப்படைக்கப்பட்டவர்களை படுகொலை செய்தவர்கள் நீதியின் முன் நிறுத்தப்பட வேண்டும் என்பது எங்களுடைய கோரிக்கையாக இருக்கிறது. ஆகவே வறுமனையே எங்களுடைய மக்களுடைய உயிரை இந்த போர்க்காலத்திலே சிதைத்துவிட்டு ஒரு அதற்கான எந்த ஒரு நடவடிக்கையும் மேற்கொள்ளாது அவர்களுக்கு இந்த மரண சான்றிதழ் கொடுப்பது என்பது இந்த நாட்டிலே தமிழ் பேசும் மக்களுடைய உரிமையை பறிக்கின்ற, அவர்களுடைய உயிரை துச்சம் என மதிக்கின்ற ஒரு நிலை இந்த நாட்டிலே ஆட்சியாளர்களுக்கு இருக்கிறது என்பதை இங்கு நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். இந்த தன்மைதான் ஆயுதமேந்த வைத்தது குழுக்களின் பிதைத்தரவர் அவர்களே. இந்த நிலைமைதான் எங்களுடைய இளைஞர்களை தூண்டியது, ஆயுதமேத்த வைக்கின்ற ஒரு சூழலை உருவாக்கியது. இப்பொழுது என்ன நடக்கிறது? ஒரு ஜனநாயக நாடு என்று சொல்லிக்கொண்டு பல மனித உரிமை மீறல்கள் இன்றைக்கு நடந்து கொண்டிருக்கிறது. அதை நாங்கள் இந்த சந்தர்ப்பத்திலே நாங்கள் ஐநா சபைக்கும் இந்த விடயங்களை நாங்கள் அறிவித்திருக்கிறோம். இங்கு நிலங்கள் சூறையாடப்படுகிறது. எங்களுடைய மக்களுடைய நிலங்கள் பறவைகள் சரணாலயம் என்று சொல்லுகின்ற, புரஸ் என்று சொல்லுகின்ற இந்த திணைக்களங்கள் அடாவடித்தனமாக தங்களுடைய நடவடிக்கைகளை மேற்கொள்கிறார். எங்களுடைய பிரதேசத்திலே புதைபொருள், அது எங்களுடைய மக்களுடைய ராஜாக்கள் அல்லது எங்களுடைய மக்களுடைய பரம்பரையாக வருகின்ற ஒரு செயல்பாட்டை முடக்குகின்ற வகையிலே அதை ஒரு இந்த நாட்டிலே இருக்கின்ற பெரும்பான்மை மக்கள் தங்களுடைய உரித்தன்று கொண்டாடுகின்ற அல்லது அதை மாற்றி அமைக்கின்ற நிலைப்பாடு இன்றைக்கு நடந்து கொண்டிருக்கிறது. ராணுவம் தன்னுடைய செயல்பாடு காரணமாக பல நிலங்களை இன்றைக்கும் அபகரித்துக் கொண்டிருக்கிறார். அதையெல்லாம் நாங்கள் ஐநா சபைக்கு சொல்லியிருந்தோம். ஆனால் அதுதான் உண்மை. இன்றைக்கு இந்த ஜனநாயக நிலைமை வந்த பின்பு எங்களுடைய வடக்கு கிழக்கிலே மக்கள் மிகவும் துன்பப்பட்டுக் கொண்டிருக்கிறார்கள். ஆகவே இந்த விடயத்தை நாங்கள் சர்வதேச ரீதியாகத்தான் அதை கொள்ள வேண்டும் என்பது என்னுடைய கருத்து. இன்னொரு விடயம், இன்றைக்கு எங்களுடைய மக்களை இந்த இன்ஜெக்ஷன் போடுகின்ற போது பிரித்தாளுகிறார்கள். எப்படி? அது சைனா, இந்தியா, அமெரிக்கா, இப்படி சில பேர். எங்களுடைய மக்களுக்கு சந்தேகம் வருகிறது, இந்த சைனாவினுடைய வேக்சினை போட்டுவிட்டால் அமெரிக்கா போக முடியாது, லண்டன் போக முடியாது. ஆகவே அரசாங்கமே திட்டம் போடுகிறது, இந்த சைனா வேக்சினை போட்டால் யாருமே வெளிநாட்டுக்கு போகக்கூடாது. தான் விரும்பி அந்த சைனா ஏற்றுக்கொள்ளுகிற நாட்டுக்கு மட்டும் போகின்ற வாய்ப்பை உண்டு பண்ணுகின்ற ஒரு நிலையைத்தானே இங்கே பார்க்கக்கூடியதாக இருக்கிறது. அரசாங்கம் என்ன செய்ய வேண்டும்? இந்த வேக்சினை எல்லாரும் போடுங்கள், அமெரிக்காவிடம் பேச வேண்டும், பிரித்தானியாவிடம் பேச வேண்டும். இப்படியான ஒரு சட்ட திட்டங்களை அப்படியாக இருந்தால், அந்த சட்டங்கள் இருந்தால் அதை களைய வேண்டும் என்று சொல்ல வேண்டும். அதை விட்டுட்டு அம்பாந்தோட்டையிலே ஒரு கூடுதலான அந்த மக்களுக்கு அது என்ன ஊசி, அமெரிக்கா ஃபைசரை போடுகிறார்கள். மன்னார்ல கொஞ்சம் போட்டாங்க, இப்ப இல்ல, இப்ப புதுசு புதுசா வருது, அது எங்க போட போறாங்கன்னு தெரியல. ஆனா மக்கள் அச்சத்தோடு எந்த ஊசியை அப்ப போடுறது அல்லாட்டி எந்த ஊசியை போடுவது என்று ஜோதிச்சிட்டு இருக்கிறார்கள். இந்த வேக்சினை போடுவதாக இருந்தால் நான் வெளிநாடு போக முடியாது என்ற அந்த சந்தேகத்திலே இருக்கிறார்கள். ஆகவே அந்த சந்தேகத்தை போக்குகின்ற பொறுப்பு அரசுக்கு இருக்கிறது. எனவே இந்த அரசு அந்த விடயத்திலும் கவனம் செலுத்தி உலக நாடுகள் அந்த அந்த வேக்சின் போட்டு எல்லா வேக்சினும் போற நாடுகளுக்கு அக்செப்ட் பண்ணக்கூடிய வகையிலே அரசாங்கம் பேச வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ. ஹானரபிள் லசந்தா லகியவன், யூ ஹவ் 22 மினிட்ஸ்.
நியோஜக சபா சபாபத்துமணி, මා ප්‍රථමයෙන්ම අද පාරිභෝගික අධිකාරියේ අංක 9 දරන පාරිභෝගික අධිකාරී පනතට සංශෝධනයක් ගෙනීමට හැකිවීම පිළිබඳව ඉතාමත් කාලෝචිත සංශෝධනයක් මම රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ස්තුතිවන්ත වෙනවා. ඒ අනුව ප්‍රථමයෙන්ම ගරු වෙළඳ අමාත්‍ය ආචාර්ය බංජුල ගුණවර්ධන මැතිතුමාටත් අපේ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමාටත් පාරිභෝගික අධිකාරී සභාපතිතුමා අධ්‍යක්ෂක මණ්ඩලය නීති අංශයේ නිලධාරීන් එවැගේම නීති කෙටුම්පත් නීතිපතිතුමා විශේෂම අධිකරණ මැතිතුමා ඇතුළු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා මෙම කාලෝචිත සංශෝධන පනත ගෙනීමට ලබා දීපු සහයෝගය දායකත්වය පිළිබඳව. අද විශේෂම නිදහසෙන් පස්සේ අපි රටක් විදිහට යම්කිසි අර්බුදකාරී තත්ත්වයකට අපි මුහුණ පාලා තිබෙනවා කියන එක අපි පිළිගත යුතුයි. ඒ සඳහා විවිධ පාර්ශව මේකේ වගකීම බාර ගන්න ඕනේ. ඒ වගේම මේ පාර්ලිමේන්තුවත් දැන් අද උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි අද මේ ගේන සංශෝධනය තුළින් යම් පාලන මිලක් පාරිභෝගික අධිකාරිය විසින් පැනවුවට පස්සේ ඒකේ තිබෙන දඩය රුපියල් අවමේ 10,000 උපරිමේ ලක්ෂ 5 බවට අපි සංශෝධනය කරනවා. දැන් මේ සභාව ආරම්භ වුණු අවස්ථාවේ ඉඳන් මේ දක්වා එහෙම දඩ මුදල් වැඩි කරන එක හොඳද? ඒ තුලින් ව්‍යාපාරිකින්ට බලපාන ආකාරය මොකක්ද? ආණ්ඩු පක්ෂයේ විදිහට අපි මේ ගේන සංශෝධනය පිළිබඳව ආණ්ඩු පක්ෂයෙන්වත් විපක්ෂයෙන්වත් මං හිතන්නේ කිසිදු දෙයක් ගන්න අපිට මේ සභාව තුලද පුළුවන්කමක් ලැබුණේ නැහැ. මේක අද විතරක් නෙමෙයි. පාර්ලිමේන්තුවට අපි පත් කරලා එවනවා නීති හදන්න කියලා 225ම. ඉතින් අපි නිහතමානීව පිළිගත යුතුයි. අපි මේ වගකීමෙන් අද පාර්ලිමේන්තුවත් ඈත් වෙලා තිබෙනවා. මෙයත් ප්‍රධාන වශයෙන්ම අද මේ රට මුහුණ පාලා තිබෙන මේ අවාසනාවන් තත්ත්වයට බලපානවා කියන එක මම ඇතුළු අපි සියලුම දෙනාම පිළිගත යුතුව තිබෙනවා. මං අද බලාපොරොත්තු වුණා විශේෂම මේක විවාදාත්මක සංශෝධනයක්. දැන් මේ සංශෝධනය ගෙනාවට පස්සේ මේ රටේ සමහර විට විරෝධතා ඇති වෙයි. විරුද්ධ වෙයි. එතකොට ඒ විරෝධතා වලට සම්බන්ධ වෙලා වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ පනත ගේන්නේ මේ සංශෝධනය ගේන්නේ අපි මේ පනතට නම් සමස්ත සංශෝධනයක් ගේන නමුත් අවුරුදු 50කට 60කට වෙන්න පුළුවන්. එතකොට අද මේ සංශෝධනය කරන්නේ අපි 2003 ගෙනාපු පනත. ඉතින් මේ නිසා විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුල අපි කරන කියන දේ අද දවසේ සිදුවෙන දේවල් වලට පමණක් සීමා කරන්න පුළුවන් කමක් නැහැ. අනාගතය වෙනුවෙන් අපි අපේ යුතුයකම සැබෑ ලෙස ඉටු කරනවාද කියන මේ ස්වයං විවේචනය අපි සියලුම දෙනාම අපි කරගත යුතුව තිබෙනවා. ඉතින් මේ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ පනත මේ සංශෝධනයක් විතරයි. අද පාරිභෝගික අධිකාරියට කළ යුතු කාර්යභාරයේ විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ ප්‍රමාණය ඉටු කරන්න සමදිනාගෙම අදහස් යෝජන අවශ්‍යයි. 2003ට වඩා අද වෙළඳපොළ සංකීර්ණ වෙලා තිබෙනවා. අද දුරකථන මගින් ඇනෝම් කරන තත්ත්වයකට අදපත් වෙලා තිබෙනවා. අද ඩිලිවරි සේවාවන් අද ඇති වෙලා තිබෙනවා. අද මුදල් ගෙවන ක්‍රමයන් ඇති වෙලා තිබෙනවා. ඉතින් මේ නිසා අද මේ වර්තමානයේට තිබෙන තත්ත්වයන් තුළ පාරිභෝගික ආරක්ෂා කිරීම පිළිබඳව අපි ඉදිරි මාස 3ක් ඇතුළත ඒ ගේන පුළුල් සංශෝධනයට මම සියලුම 225ම මන්ත්‍රීතුමාලට ලිඛිතවත් ඒ ඉල්ලීම කළා. කරුණා කරලා අපිට පළදායි අදහස් යෝජනා ලබා දෙන්න. අපි සෑම කෙනෙක්ම පාරිභෝගිකයෝ. සෑම පුරවැසියෙක්ම පාරිභෝගිකයෝ. එම නිසා පාරිභෝගික ආරක්ෂා කිරීම වෙනුවෙන් කාලෝචිත පනතක අවශ්‍යතාවය අද රට හමුවේ අනිවාර්යෙන්ම තිබෙනවා. මේක අපි තේරුම් ගත යුතුයි. එම නිසා මම මේ අවස්ථාවේදී අද මේ සංශෝධනයට ඒ අදහස් යෝජනා නැති වුණත් මම සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. අපි ඒ ඉල්ලීම් පිළිගන්න අපි සූදානම්. විපක්ෂය ලබා දෙනවා ආණ්ඩු පක්ෂය ලබා දෙනවා කියන එක අදාළ වෙන්නේ නැහැ. අද පාරිභෝගික ආරක්ෂා විරිම වෙනුවෙන් යම් කාර්යභාරයක් ඉටු කරන්න තිබෙනවා නම් අපි ඒ කාර්යභාරය ඉටු කර යුතුව තිබෙනවා. ඒවගේම විශේෂම සඳහන් කරන්න ඕනේ අපේ මිල පාලනය පිළිබඳව වර්තමාන ලෝකයේ අද මේක භාවිතයට ගැනින්නේ නමුත් අපිට මේ මිල පාලනය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. එතකොට මිල පාලනය ගැසට් කරපුවාම මේ සඳහා චෝදනාවක් තිබුණා. මේ මිල පාලනය සඳහා ගැසට් පත්‍රය පළ කළත් වෙළඳපොලේ ප්‍රායෝගික වෙන්නේ නැහැ කියලා ඇත්ත. ඒකට හේතුව තමයි ප්‍රමාණවත් තරම් දඩ මුදල් මේක නොතිබීම නිසා තමයි අද මේ ගේන සංශෝධනයෙන් විශේෂයෙන්ම සිදු කරනු ලබන්නේ. පාරිභෝගික අධිකාරිය විසින් යම් මිල පාලනයක් සඳහා ගැසට් පත්‍රයේ මිල පාලනය කළාට පස්සේ තනි ව්‍යාපාරයක් නම් ඒ සඳහා තිබෙන දඩය රුපියල් 10,000 තිබුණු එක රුපියල් ලක්ෂයේ ලක්ෂ 5 දක්වා වැඩි කරනවා. ඒ වගේම දෙවැනි වතාවට ඒ ව්‍යාපාරිකයා වුණොත් 2,000 20,000 තිබුණු එක ලක්ෂ 2 ලක්ෂ 10 දක්වා වැඩි කරනවා. සමාගමක් නම් රුපියල් 10,000 ලක්ෂයක් තිබුණු එක ලක්ෂ 5 ලක්ෂ 50 බවට පත් කරනවා. ඒ වගේම 20,000 ලක්ෂ 2 ඒ දඩය රුපියල් ලක්ෂ 10 ලක්ෂ 100 දක්වා වැඩි කරනවා. මේ පනත කතානායකතුමා අස්සම් කළාට පස්සේ යම් පාලන මිලකට වඩා වැඩියෙන් යම් ව්‍යාපාරිකයෙක් යම් සමාගමක් අලෙවි කළොත් මේ නව දඩ මුදල් යටතේ තමයි විශේෂයෙන්ම ඒ දඩ පණවන්න අනිවාර්යෙන්ම සිද්ධ වෙන්නේ. ඉතින් මේ නිසා මේක ව්‍යාපාරිකයින්ට කරන හිරියරයක් විදියට දකින්න එපා. අද 90% ආනයනකරුව නිෂ්පාදකයෝ ව්‍යාපාරිකයෝ හොඳයි. නමුත් 10%ක් ඉන්නවා ඕන වසංගතයක් යටතේ ඉවුවත් තමන්ගේ ලාභය අයථා ලෙස ලබා ගැනීම තමයි ඒ අයගේ අරමුණ. එම නිසා අන්නේ 10%ට විරුද්ධව කටයුතු කිරීම සඳහා තමා මේ අද ගේන පනත ගෙනෙන්නේ කියන එකත්, ඒ වගේම අපි ඉදිරියේදී මේ මිල පාලන ක්‍රමයට වඩා ඔබ්බට ගිහිල්ලා තරඟකාරීත්වය ශක්තිමත් කරලා තරඟකාරී වෙළඳපළ තුළ ඒ තිබෙන ගුණාත්මකභාවයන් ශක්තිමත් කරලා ඉල්ලුම සැපයීමට අනුව මිල තීරණය කරන්න දීලා බාණ්ඩ වෙළඳපොලේ සුලභ කරලා අනිවාර්යෙන්ම පාරිභෝගික ආරක්ෂා කිරීමේ තැනට අපි අනිවාර්යෙන්ම යා යුතුයි. ඒක තමයි සාර්ථක ක්‍රමය. මෙවැනි වෙළඳපොලක් තුල අපි මිල පාලනය කරන්න කරන්න බාණ්ඩ හිග වෙනවා. අද බාණ්ඩ හිගයි අපි ඒක පිළිගන්න ඕනේ. අද කිරිපිටි හිගයක් තිබෙනවා. පිටි හිගයක් තිබෙනවා. සිමෙන්ති හිගයක් තිබෙනවා. ඒ අනුව අපි අනිද්දා රැස් වෙන ජීවන වියදම් කමිටුව තුලින් ඒ සඳහා ස්ථිරසාර විසඳුම් ලබා දීමට අපි කටයුතු කරනවා කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඉතින් එම නිසා විශේෂයෙන්ම මෙහිදී එක දෙයක් සඳහන් කරන්න ඕනේ. විධායක අධ්‍යක්ෂකවරයෙක් පිළිබඳව ඇත්ත වශයෙන්ම මම මේ පාර්ලිමේන්තුව තුළ වටිනා කාලයවත් විඩංගු කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒක අද රටේ සමාජගත වෙලා තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ රජයන් වෙනස් වෙනකොට ඇමතිවරු වෙනස් වෙනකොට සාමාන්‍යයෙන් අධ්‍යක්ෂක මණ්ඩලය වෙනස් වෙනවා. එහෙම තමයි මෙවැනි දේශපාලන පත්වීම් වල ස්වභාවය. ඉතින් ඒ අනුව මේ අදාළ අධ්‍යක්ෂකතුමා විධායක අධ්‍යක්ෂකවරයෙක් නෙමෙයි, විශේෂයෙන්ම එතුමා හිටපු අමාත්‍යවරයා පත් කළේ. ඉතින් එතුමාට අලුත් අමාත්‍යවරුන් එක්ක පත් කරන්න බැයි නම්, කටයුතු කරන්න බැයි නම් මං හිතන්නේ එතුමාට සදාචාරාත්මක අයිතියක් තිබෙන්නේ එතුමා අල්ලාස් වීම. මේක මේ සම්මුඛ පරීක්ෂණ කරලා සුදුසුකම් තෝරලා දීපු පත්වීම් නෙමෙයි, ස්ථිර පත්වීම් නෙමෙයි. නමුත් මාස 6කට ආසන්න කාලයක් මං හිතන්නේ එතුමා මාධ්‍යයට ඇවිල්ලා විවිධ ආකාරයේ චෝදනා විවිධ ආකාරයෙන් කටයුතු කළා. මේ එකම දෙයකටවත් ගරු වෙළඳ අමාත්‍යතුමා විදිහට මමත්, බන්දුල ගුණවර්ධන අමාත්‍යතුමාත් මමත් කිසිදු දුරකථනයෙන් හෝ කතා කරලා මොනම ආකාරයක හෝ බලපෑමක් තර්ජනයක් අනිවාර්යෙන්ම අපි ඉටු කරලා නැහැ. බොහොම පැහැදිලිව සඳහන් කරන්න ඕන. ඒ වගේම මෑතකදී සඳහන් කළා මේ මෑතකදී සමාගම් කීපයක් සමග ගිවිසුම් ගත වෙන්න කිව්වා කියලා. ඇත්ත. මොකද මේ සිද්ධිය? අපි ගෑස් මිල වැඩි කළා ලාබ් සමාගම. නමුත් අදත් හිගයි. අදත් හිගයි. එම නිසා ඒ අය කියන්නේ ආනයනය කිරීම සඳහා ඩොලර් පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා කියලා. ඒ අනුව අපි කිරිපිටි සමාගම්, පිටි සමාගම්, සිමෙන්ති සමාගම් එක්ක අපි සාකච්ඡා කළා. සාකච්ඡා කරලා ඒ අය ඉල්ලන ඉල්ලීම් ලබා දෙන්නේ නැහැ. නමුත් අපේ මිල කවුන්සලය සහ මිල කමිටුව ඒ අය තර්කානුකූලව විද්‍යානුකූලව යම්කිසි ආකාරයක ගණන් සකස් කරලා තිබෙනවා. එතකොට ඒක දෙන්න කලින් අපි මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ කීප දෙනෙකුයි නිලධාරීන් සමගයේ සමාගම් වලට අපි එන්න කියලා අපි කිව්වා. මේ මිල වැඩිවීම දුන්නොත් ඔබතුමාලගේ පැත්තෙන් යම්කිසි කාර්යයක් කීපයක් ඉටු විය යුතුයි. මොකද්ද ඒ කොන්දේසි? මිල වැඩිවීම දුන්නාට පස්සේ මාස 3ක්වත් යනකම් අකණ්ඩව වෙළඳපොළට නිෂ්පාදන ලබා දෙන්න ඕනේ. සෑම දිනකම තමන්ගේ නිෂ්පාදන නිකුත් කිරීම පාරිභෝගික අධිකාරියට දැනුවත් කරන්න ඕනේ. මාස 3ක්වත් යනකම් මිල වැඩිවීම ඉල්ලන්න එපා. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම අද රටක් විදිහට අපේ රටේ ඩොලර් පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. අපි සිමෙන්ති සහ පිටි කිරිපිටි ඒ සමාගම් වලට කිව්වා තමන්ගේ පිටරට මව් සමාගම් වලින් මාස 6කටවත් ණයට මේවා මිලදී ගන ඩොලර් පිළිබඳව ප්‍රශ්නේ දාලා නිෂ්පාදනය නවත්තන්න එපා කියලා කිව්වා. ඊට පස්සේ අපි කිව්වා මේක පිළිබඳව පාරිභෝගික අධිකාරියට කතා කරලා ඒ සමාගම් එක්ක යම් අවබෝධයකට එන්න කියලා. ඒ වෙලාවේදීම පාරිභෝගික අධිකාරියේ නීති නිලධාරිනියක් කිව්වා මේ කොන්දේසි වලින් කීපයක් විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරියේ නීති රාමුව තුළ තිබෙනවා. එම නිසා අපි අලුතෙන් ගිවිසුම් ගත වීමට අවශ්‍යයිද කියන එක. ඉතින් මම කිව්වා ඊට පස්සේ ඔයාලා කතා කරලා තීරණයක් ගන්න කියලා. ඉතින් එහෙම නැතුව මේ කොන්දේසි දැමීම රටට මොකද්ද සිදුවෙන අහිතකරතාවේ? පාරිභෝගිකයට සිදුවෙන අහිතකරතාවේ මොකද්ද? එම නිසා එතුමා මාධ්‍ය වලට කියලා තිබුණා එතුමාගේ ඉල්ලාසීමට හේතුව රාජ්‍ය අමාත්‍යවරයා රටට අහිතකර ගිවිසුම් වලට පැමිණෙන්නයි කියලා කීමත් එක එකක් කියලා. ඔව්.
Honorable Anura Kumar Dizanayaka. Honorable Anura Kumar Dizanayaka.
ඔකේ මේ එමුතුව ඒ ගිවිසුම් වල දැන් සිමෙන්ති සමග කිරිපිටි සමග ඔබතුමා එහෙම ගිවිසුමකට යන්න සූදානම් වෙලා තිබුණා. ඒ ගිවිසුම් වල යම් වගන්තියක් තිබෙනවද? ඒ මිල ස්ථාවරත්වය යම් අර්බුදකාරී තත්වයක්, يعني වැඩ වර්ජනයක් හෝ එහෙම නැත්නම් මේ කොවිඩ් වසංගත තත්ත්වය වගේ තත්ත්වයක් ආපුවාම ඒ මිල පාලනය ඒගොල්ලන්ට බලපෑන්නේ නැහැ වගේ අදහසක් ඒ ගිවිසුම තුළ ගැබ්බෙලා තියෙනවා.
Honorable Minister, please continue.
මේකේ ඩ්‍රාෆ්ට් කොපි එක මම සභාගත කරනවා. කරුණාකරලා මන්ත්‍රීතුමාට දැම්මම පිටපත දෙන්න. කිසිදු අදහසක් නැත. මම අර කියපු කරුණු හතරට අමතරව එක වගන්තියක් හෝ මේකේ තිබෙනවා නම් කරුණාකරලා මේක කියවලා බලලා ඒක දෙන්න. ඒ වගේම මේක මේ ඩ්‍රාෆ්ට් ડોකියුමන්ට් එකක්. ඉතින් ඩ්‍රාෆ්ට් ડોකියුමන්ට් එකක් දෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අදහස් යෝජනා දීලා නිවැරදි කරන්න. නෑ මේ 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 මෙච්චරයි තියෙන්නේ. මම මේක සභාගත කරනවා කරුණාකරලා මේ මන්තුමාට මේක පිටපතක් දෙන්න. ඉතින් මම අහන්නේ මොකද්ද රටට ගියේ? රටට යන්නේ මොකද්ද? මාධ්‍යයට යන්නේ අමාත්‍යවරයා රටට අවාසි කර ගිවිසුම් ගහන්න කියලා කිව්වා. මම අහන්නේ මේ කරුණු අපි මිල වැඩිවීම දෙනවා. හෙට මිල වැඩිවීම දීලා මේ අය සැපයුම දුන්න නැත්නම් අපි මිල වැඩි කරපුවගේ වැඩක් තියෙනවද? එතකොට මේ අය කිව්වොත් අපට ආනයනය කරන්න අපට ඩොලර් නැහැ. වැඩක් නෙවෙනවද? ඉතින් මේ නිසා මම කියන්නේ මේ සෑම චෝදනාවක්ම අනිවාර්යෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මම විශේෂම සඳහන් කරන්න ඕන 1999 ඉඳන් පළාත් අමාත්‍යවරයෙක් සහ දිගටම රාජ්‍ය අමාත්‍යවර විදිහට කටයුතු කරා, නියෝජ්‍ය අමාත්‍යවර විදිහට කටයුතු කළා. අපි නිලධාරීත් එක්ක සුවදෝ කටයුතු කරා. අදටත් 99 ඉඳන් කටයුතු කරමු නිලධාරීන් අපිත් එක්ක සුවදෝ කටයුතු කරමු. එම නිසා අපට නිලධාරීන් එක්ක කටයුතු කරන්න මොනම ආකාරයකටවත් මට බාධාවක් නැහැ, ගරු අමාත්‍යතුමාටත් බාධාවක් නැහැ. එම නිසා එවැනි නිලධාරියෙක් එහෙම අපිත් එක්ක කටයුතු කරන්න බැයි නම් මං හිතන්නේ පත් කරන්න බැරි නිලධාරියා පිළිබඳවයි විශේෂයෙන්ම අපි සිතා බැලිය යුතු වන්නේ. මම එතුමාට ඉස්තුති කරලත් ලියුමක් කැරියා. ඉතින් එතුමාගේ අනාගතයටත් අපි සුබ පතනවා. ඉතින් මේ නිසා මේ පාර්ලිමේන්තුව තුළ එවැනි ආ කාලයේ මිඩංගු කිරීම මං හිතන්නේ ඊට වඩා වැඩි දේවල් අපි කලා කර යුතුයි. නමුත් අද මාධ්‍ය මේ පිළිබඳව කතා කරනවා. අද පාර්ලිමේන්තුව මේ පිළිබඳව කතා කරනවා. ඉතින් අපි මේවට පිළිතුරු ලබා දුන්නොත් අපි විත්තිකරුවෝ විදිහට තමයි සමාජය තුළ ඉන්න සිද්ධ වෙලා තිබෙන්නේ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම වැරදි ආදර්ශයක්. වැරදි තත්ත්වයක්. ඉතින් ඒ වගේම මම විශේෂයෙන්ම වෙළඳ අමාත්‍යතුමත් මමත් කිසිදු බලපෑමක් අපි බොහොම ස්වාධීනව ඒ අධ්‍යක්ෂ මණ්ඩලයට නිදහස ලබා දීලා තිබෙනවා. මිල කමිටුවට නිදහස ලබා දීලා තිබෙනවා. ඉදිරියටත් ඒ නිදහස ලබා දීම තුළින් අපි අනිවාර්යෙන් මේ කාර්යභාරය අපි ඉටු කරනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒවගේම විශේෂම සඳහන් කරන්න ඕනේ පාරිභෝගික අධිකාරී විසින් අපි මේ පනත ගෙනයට ප්‍රධාන වශයම බලබාපු හේතුව. අපේ 2005 අවුරුද්දේ ඉඳන් වැටලීම් 277,000ක් කරලා තිබෙනවා පාරිභෝගික අධිකාරී 277,000ක්. නඩු පවරලා තියෙනවා 251,000ක් 251,000ක් 2005 ඉඳන්. මේ සඳහා අය කරලා තිබෙන දඩය තමා 1,978,000යි. එක වරදකට රුපියල් 3,000ක් විතර තමා දඩයක් පනවලා තිබෙන්නේ. ඉතින් මේක 2003 නීතිය. එතකොට 2003 නීතිය අද ප්‍රායෝගික නැහැ. ඒ හින්දා තමයි අපි විශේෂයෙන්ම තීරණය කළේ මේ පාරිභෝගික අධිකාරී පනතේ සමස්ත සංශෝධනය ගෙනීමට පෙර අපිට මේ දිනවලදී කෙටි කාලයක් තුළ යම් මිල පාලනයක් අවශ්‍යයි. ඒ මිල පාලනය කිරීම සඳහා මෙවැනි දඩ මුදල් වැඩි කිරීම තුළින් තමයි අපි විශේෂයෙන්ම ඒ ප්‍රායෝගිකව පළ කරන මිල ගණන් අනිවාර්යෙන්ම පාලනය කරන්න අනිවාර්යෙන්ම සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම නැතුව මම මුලින් සඳහන් කළා වගේ මේ දඩ මුදල් වැඩි කිරීම වැරදි විදිහට අර්ථකථනය කරන්න එපා. නමුත් පාරිභෝගික ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි ඒ යුතුකම වගකීම අනිවාර්යෙන්ම ඉටු කළ යුතු බව මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම පාරිභෝගික අධිකාරියට මේ මිල පිළිබඳව විතරක් නෙමෙයි. අද ප්‍රධාන වශයෙන්ම අපේ රටේ ගුණාත්මක භාවයේ පිළිබඳව දැවැන්ත ප්‍රශ්නයක් තිබෙනවා. අපි පිළිගත යුතුයි. අද අපේ රටට වරායෙන් HS කෝඩ් 7200ක් විතර භාණ්ඩ ඇතුල් වෙනවා. නමුත් අද අපි බලලා ගන්නේ භාණ්ඩ 1200යි. භාණ්ඩ 5800ක්ම තිබෙනවා. අද කිසිදු දෙයක් සොයා බලන්න නැතුව අපි ඇතුළට ගන්න. ඇත්ත කතාව. මේ බලන භාණ්ඩවලත් ප්‍රශ්න තිබෙනවා. ඒකෙන්ද පාරිභෝගික අධිකාරියට මේ මිල ගැසට් ගැහිීමේ කාර්යභාරයට වඩා පනතේ තුලින්ම දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමේ වගකීම අනිවාර්යෙන්ම තිබෙනවා. අපි ඒ පැත්තට යන්න ඕනේ. නවීන තාක්ෂණය නැතුව අපිට මේකට යන්න පුළුවන්කමක් නැහැ. අද රේගුවයි පාරිභෝගික අධිකාරියයි විශේෂයෙන්ම අද අපේ රටේ ගුණාත්මක වශයෙන් ආහාර පානවල සම්පූර්ණ ආහාර පනත සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන්නේ. ආහාර පාලනය ආහාර ගුණාත්මක භාවය පිළිබඳව දැවැන්ත ප්‍රශ්න තිබෙනවා. ඒ වගේම අපේ රටේ පරීක්ෂණගාර පිළිබඳව ප්‍රායෝගිකව ප්‍රශ්න තිබෙනවා. මේවා ගුණාත්මක භාවයේ බැලීම් පිළිබඳව. එම නිසා අපිට මේ තරඟකාරී වෙළඳ ප්‍රවර්ධනය සහ මේ පිළිබඳව අපට විශාල වශයෙන් මේ ශේෂ්ත්‍රයේ දියුණු කිරීමේ වගකීමක් අපිට පැවරලා තිබෙනවා. එම නිසා තමයි විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් පාරිභෝගික කටයුතු වෙනුවෙන් වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ස්ථාපිත කළේ බෙන්න මේ අවශ්‍යතාවයේ අපේ රට හමුවේ තිබෙන නිසායි. ඉතින් එම නිසා විශේෂයෙන්ම අද මේ සංශෝධන අපි ගෙනා වගේම පුළුල් සංශෝධනය සඳහා අද අපට දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන්න තිබෙනවා. මේ සමස්ත පාර්ලිමේන්තුවේම ඔබතුමාට මම ලිඛිතව මේ සංශෝධනය එවීමට කටයුතු කරනවා. ඔබතුමාලගේ අදහස් යෝජනා ලබා දීලා අපි පාරිභෝගික ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉතාමත් ඵලදායි ප්‍රායෝගික පනතක් ඉදිරි මාස 3 ඇතුළතදී මේ පාර්ලිමේන්තුව තුළදී සම්මත කර ගැනීමට අපි සියලුම දෙනාම එක්කහුව වෙලා කටයුතු කරමුයි කියන ඉල්ලීමක් කරමින් අපේ පාරිභෝගික අධිකාරිය සභාපතිතුමා මගේ රාජ්‍ය ලේකම්තුමා ඇතුළු විශේෂයෙන්ම අපේ ඒ නීති අංශයේ සියලුම දෙනාමත් අපේ පළාත් අධ්‍යක්ෂකවරුන් දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරුන් ඇතුළු සියලුම දෙනාම දැන් මේ දිනවල අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් උපාධිධාරීන් 5-6 දෙනා බැගින් අරගෙන 2000 මුළු ලංකාවෙම ගිහිල්ලා ඒ පරීක්ෂණ කටයුතු මේ පිළිබඳව අපි දැනුවත් කරනවා. අපි කියනවා වැඩි මිලට විකුණන්න එපා, අදින් පස්සේ මේ දඩ මුදල වැඩි වෙනවා කියලා. ඉතින් අපි එකපාරටම ගිහිල්ලා දඩ ගහන්න නැතුව අද වන විටත් මුළු ලංකාවෙම අපේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සහ උපාධිධාරීන් 2000ක් දැනට ඇරලා තිබෙන කඩවලට ගිහිල්ලා කඩෙන් කඩයට ගිහිල්ලා හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම මේ පිළිබඳව දැනුවත් කරනවා. අපිට අවශ්‍ය වෙන්නේ දඩ ගහන්න නෙමෙයි. දඩ ගහන්න නැතුව මිල පාලනයක් කරන්න පුළුවන් නම් මං හිතන්නේ එයයි ඉතාමත් හොඳ කාර්යභාරය. ඒ නිසා මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මගේ අමාත්‍යකරු බන්දුලගුණ වදන අමාත්‍යතුමාටත් මගේ අමාත්‍යවරයා විදිහට මට ලබා දෙන ශක්තියත් මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කරමින් මා නිහඬ වෙනවා. ඉසුති.
Thank you. Honorable Manushi Nanekara, you have 11 minutes. Order, please. Honorable Rohini Kumari Vijayaratna to the chair.
මුලසුනාර උඩ මන්ත්‍රීතුමියනි, දැන් අපේ රාජ්‍ය ඇමතිතුමා සඳහන් කළා ඇත්තටම මේ වගේ කාරණා පිළිබඳව එතුමා කතා කරපු කාරණාව මේ තොරතුරු පිළිබඳව අපි සාකච්ඡා කරලා මොනවද ක්‍රියාත්මක කරන්න සහ මන්ත්‍රීවරුන්ට ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව ඉසෙල්ලා හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මන්ත්‍රීතුමා කතා කරනකොට අතන ඉඳලා ප්‍රාදේශ සභාවේ හිටපු සභාපතිවරයෙක් කතා කළා නැගිටලා කෑ ගහන්න ගත්තා. ඒ සභාපතිවරයා පස්වලට නඩුවකට අල්ලස්සකට ගිහිල්ලා අල්ලස්සකේ නඩුව නිදහස් කරලා දීපු මන්ත්‍රීවරේ. දැන් ඊට පස්සේ කතා කරා තවත් ප්‍රාදේශ සභාවක සභාපතිවරයෙක් ඉඳලා ආපු කෙනෙක්. එයා ප්‍රාදේශ සභාවේ බඩු බෙදලා ඒකේ සල්ලි ගෙවන්න කිව්වහම කොමසාරිස්ව ට්‍රාන්ස්ෆර් කරලා පාර්ලිමේන්තුවට ආපු අය. එතකොට එහෙම අය මේ පාර්ලිමේන්තුවේ ඉන්නකොට ගරු ඇමතිතුමනි මේ වගේ කතා එන එක සාධාරණයි. එතකොට මම එහෙම තවත් කියන්න ගියොත් රාශියක් කියන්න තියෙනවා. බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කිව්වා අර සෙක්කුව ගාවේ ඉඳන් චොක්ලට් කෑවත් කන්නේ මොනවද පුනක්කු කනවා කියලා තමයි තේරෙන්නේ. ඉතින් හොරු ගොඩක් මැද ඉඳගෙන තමුන්නාන්සල එක්කෙනෙක් දෙන්නෙක් සුද්ධ වුණාට මේක සම්පූර්ණයෙන්ම හොරකම් කරන ගුහාවක් බවට පත් වෙලා. තමුන්නාන්සල පාරිභෝගික අධිකාරියේ හැබැයි සීනි හොරකම සිද්ධ වුණා. සීනි වලින් මහ වංචාවක් සිද්ධ වුණා. පොල් තෙල් වලින් මහ වංචාවක් සිද්ධ වුණා. මේ සියල්ල සිද්ධ වෙනකොට ඔබතුමන්ලා අහිංසකයි. ඔබතුමන්ලා දන්නේ නැහැ වැඩේ සිද්ධ වෙන්නේ වෙන විදියකට. මේ සිද්ධ වෙනකොට තමුන්නාන්සලා අපරාධි තමුන්නාන්සලට. එතකොට දැන් මම මේ නැවත වතාවක් අපේ චන්න ජයසුමන අමාත්‍යවරයා සඳහන් කරපු කාරණා කීපයක් එක මම කතා කරන්න කැමතියි. දැන් ඔහු කියන මේ පාරිභෝගිකය අපේ පාරිභෝගිකය කියන්නේ අපේ ජනතාව. එතකොට අපේ ජනතාවට මේ එන්නට අවශ්‍ය බව අපි මුලින්ම කිව්වේ විපක්ෂ නායකයා 2020 පෙබරවාරි මාසේ. රාජිත සේනාරත්න මහත්තයලා සරත් ෆොන්සේක මහත්තයලා එන්නට ගෙන්නන්න කියලා කිව්වේ මාර්තු මාසේ ඉඳලා ඔක්තෝබර් වෙනකන් කිව්වා. කිව්වහම කිව්වා අපේ අර අපේ නාණ්‍යක්කාර ඇමතිතුමා වාසුදේව අපිව එන්නට අපිට ඕන වෙලාවට ගෙන්න ගන්නම් කියලා. මං වැරදි නෑ ඒක ඔබතුමා කිව්වා. එතකොට ඒක සභාගත කරනවා මං ඒකේ ලේකන. එතකොට මේ අපිට ඕන වෙලාවට වැක්සින් එක ගේනවා කියපු අය කලගෙඩි දැම්මා. ඊට පස්සේ ධම්මික පැණිය ගෙනෑවා. ඊට පස්සේ රිටිගල පැණිය ගෙනෑවා. මේවා ගෙනා විතරක් නෙවෙයි නාත දෙයියෝ තමයි මේ වලට උදව් කරන්න කියලාත් කිව්වා. මෙහෙම වැක්සින් ගෙන්නන එක ප්‍රමාද කරලා ඉවර වෙලා ෆයිසර් එන්නද 2021 පෙබරවාරි මාර්තු වෙනකොටත් ඩොලර් 5ට ගන්න තිබිච්ච එක අද ඩොලර් 22 වෙනකන් ගන්න බෑ. ඇස්ට්‍රාසෙනිකා එක 2020 දෙසැම්බර් වලට ඉස්සෙල්ලා ගත්තනම් ඩොලර් 3ට අඩුවෙන් ගන්න තිබුණා. 2% ගණනට ගන්න තිබුණා මාත්‍රා මිලියන 3ක්. ඒක ගත්තේ නෑ. ජූලි 21 වෙනිදා ඇනවුම් කළා. ඒ වෙනකොට අනිත් රටවල් ඇනවුම් කරලා අවසන් ඇනවුම් කරන්න තීරණය කරනකොට 2021 ජූනි තීරණය කරන්නේ බංග්ලාදේශීය ඩොලර් 4ට කොෆි ෂීල්ඩ් එන්නත ගන්නකොට අපි ඩොලර් 5ට ලක්ෂ 5ක් දෙන්න අපි ගන්නේ ඩොලර් 10ට ඩොලර් 15ට බංග්ලාදේශීය සයිනෝෆාම් එක 10ට ගන්නකොට අපි 15ට ගන්නවා. ඒකෙන් අලාභය විතරක් මිලියන 14140ක්. මේක වහගන්න රටේ තියෙන බොරු කිව්වා. බංග්ලාදේශයේ විදේශ අමතිවරයා ලව්ව ප්‍රකාශ කරා, චීනයේ ලව්ව ප්‍රකාශ කරා, ට්වීට් ගැහුවා. මේ මොකක් කරත් එක එන්නතකින් ඩොලර් 5ක් 10ක් හොරකම් කරන තැනට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා කියන එක මම සටහන් කරනවා. ඒ අයගේ මේ ප්‍රමාදය නිසාම ඇස්ට්‍රාසෙනිකා දෙවනි මාත්‍රාවක් දෙන්න බැරි වුණා. වැඩි මිලට හරි ගේන්න කියලා අවසානයේදී ජනාධිපතිතුමා කිව්වා. ඒ වෙලාවේ ලලිත් වීරතුංග මහත්තයා කිව්වා අපි වැඩි මිලට හරි මේක ගේන්න සූදානම් කියලා. මේ කාලේ වෙනකොට මේ රටේ හිටපු ව්‍යාපාරික ප්‍රජාව විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රජාව කිව්වා ඉක්මනින් මේ ටික ගෙන්නන්න, කර්මාන්ත ටික දුවන්න ඕනි, ඒකට සල්ලි දෙන්නම් මේ එන්නත් ටික ගේන්න කියලා. එන්නත් ගැන නෙමෙයි විශ්වාස කරේ, පැණි ගැන විශ්වාස කරලා තමයි වැඩ කටයුතු කරේ. ඒ වගේ ඇමති කෙනෙක් තමයි වෛද්‍ය සපයුම් අංශයට දාගෙන තියෙන්නේ. එතකොට සිනෝවැක්ස් එන්නත ගෙන්වීමට උත්සාහ කළා. එතනදී මාස 6කක් විතරක් මේක ක්‍රියාත්මක වෙන්නේ මාස 6යි කියලා විතරක් ලෝකය කිව්වයින් පස්සේ තමයි ඒක ආපස්සට ගත්තේ. විශේෂඥ කමිටු වලින් කිව්වයින් පස්සේ, දේශීය සහ විදේශීය කමිටු වලින් කිව්වට පස්සේ තමයි ඒක ආපහු හරවගත්තේ. ඒකටත් අදාළ සටහන් මම සභාගත කරනවා. මහනුවර ස්පුට්නික් එක එන්නතක් පමණක් දුන්නා ඒක දෙවැනියෙන්නත ගෙන්න ගන්න බැරි වුණා එකක් ඕන එකක් ගහගන්න කැමතියි කියලා සීල් එකක් මිනිස්සු ලව්ව ගස්ස ගන්න සූදානම් කරා හැබැයි මේ සියලුම එකකට මේ 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 වැඩවලට මේගොල්ල සූදානම් වුණා මේ වාණිජ මණ්ඩල වලට ඊමේල් එකක් ගහලා සල්ලි වලටත් විකුණන්න සූදානම් වුණා ඒවත් එළියට ආවා ඒ සියලුම ලේඛන පිළිබඳව මම 1 2 3 වශයෙන් සඳහන් කරලා සභාගත කරනවා ඒ වගේම ඇස්සසෙනිකය ගෙන්වීම සඳහා පුද්ගලික සමාගමකට දෙන්න හැදුවා ඒ වෙලාවේ ඖෂධ නියාමන මේ මේ සංස්ථාවේ සභාපතිවරයා ප්‍රසන්න මහත්මයා මේකට ලියුම පුත්තරියා අන්තිමට ඒ ආයතනයේ විරුද්ධ
ගරු මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා ඔබතුමා එක ප්‍රකාශයක් කරා
මෙහෙමයි ඔබතුමා කැමති නම් විතරයි වෙලාව දෙන්න පුළුවන් ඔබතුමාගේ පොයින්ට් එක කියන්නේ
මේ එක එන්න තකින් ඩොලර් 5ක් 10ක් හොරකම් කරයි කියලා කියනවා මෙතුමා ඔබතුමා වගකීමෙන් කියනවා නම් ඔබතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා කියන්න පැමිණිලි කරන්න
ඔබතුමා දෙන්න මනුෂ්‍ය මන්ත්‍රීතුමාට
දැන් එතකොට මේකට අදාළ ලිපි ලේඛන මම සභාගත කරනවා. එතකොට විද්‍යාත්මක පදනමක් නැමැතිව හම්බන්තොටට ෆයිස දෙන්න පටන් ගත්තා. හැබැයි හම්බන්තොටට ෆයිස දෙනකොට කිව්වා මේ වරාය ළඟ නිසා දෙන්නේ ඒ රටෙන් දෙනකොට කිව්වා මේ පැත්තට දෙන්න කියලා එහෙම කිව්වා. අද ඒක නිසා ගාල්ලේ විතරක් නෙවෙයි අද සමස්ත රටේම තරුණයෝ එන්නත් ගන්න එකෙන් වැළකීලා ඉන්නවා. ඇයි අපිට විතරක් ෆයිසර් එක ගන්න බැරි කියන චෝදනාව මේ තරුණයෝනි එල්ල කරනවා. දැන් ඒකට වෙන වෙන කාරණා ඉදිරිපත් කරනවා. ඇත්ත කතාව හම්බන්තොටට විතරක් ෆයිසර් දෙන කොට මාතරට අක්කගේ පුතා ඉන්නකොට ෆයිසර් දෙනකොට ගාල්ලට අනේ දිස්ත්‍රික්ක වලට ෆයිසර් දෙන්නේ නැත්තේ මොකද කියලාද තරුණයෝ ප්‍රශ්න කරනවා මෙන්න මේ වගේ වැඩ තමයි කරන්නේ එතකොට මේ ඊට පස්සේ කිව්ව මේ එන්නත නියම වෙලාවට ගෙන්නන්න බැරි වෙනකොට මිශ්‍ර කරලා අපි එන්නත දෙන්න හදනවා කියලා එතකොට එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කිව්වා එහෙම මිශ්‍ර කරලා දෙන්න බෑ කියලා ඒ විතරක් නෙවෙයි ලංකාවේ විශේෂඥයෝත් කිව්වා එහෙම දෙන්න බෑ කියලා ඒකට අදාළ ලේඛන මං සභාගත කරනවා එතකොට එන්නත් කරන්නේ සාර්ථක වෙච්ච ගමන් 150ක් වෙච්ච ගමන් රට අරිනවා කිව්වා දැන් 50ස් අවසන් අපි ඉතාමත්ම ආදරෙන් ඉල්ලනවා ඉතාමත්ම ඉක්මනින් දැන් රෝගී තත්ත්වයේ අඩු වෙලා තියෙන වෙලාවේ රට විවෘත කළ පුංචි මිනිසුන්ට එදා වේල හම්බ කරගන්න අවස්ථාව ලබා දෙන්න කියලා. එතකොට මේ වැඩි මිලට මේ එන්නත ගෙන්නන්න කටයුතු කරපු අය තමයි අද අර කියපු රේන්ජ් රෝවර් අරගෙන තියෙන්නේ. අද අර කියපු මහලොකු ගොඩනැගිලි තමන්ගේ පක්ෂ කාර්යාල අරගෙන තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි හෝටල් ගන්න හොයන්නේ. ওই කොළඹ ගෙවල් ගත්තා කියලා කියන්නේ. ওই වැඩි මිලට එන්නත් ගත්තු කට්ටිය තමයි. ඒ විතරක් නෙවෙයි තමන්ගේ හිටපු කාර්යාලේ ලයිට් බිල ගෙවන්නේ නැතුව හොරපාරෙන් ලයිට් අරගෙන ඒවලටත් දැන් වෙනකොට ගොඩනැගිල්ල අයිතිකාරයොන්ට වන්දි ගෙවන්න තැනට සිද්ධ වෙලා තියෙනවා කියන එකත් කියනවා මේවා අපිට කියන්නේ අනුරාධපුර පැත්තේම අපේ මිත්‍ර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කියන එකත් මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම දැන් මේ විශේෂඥ උපදෙස් දැන් මෙතුමා මේ එන්නේ මාරක ගැන කතා කරලා විශේෂඥයෝ ගැන කතා කරා. හැබැයි මේ විශේෂඥයෝ දවසින් දවස අයින් වෙනවා. මේ ආණ්ඩුවේ ඉන්න තිස්ස විතරන ඉඩපු ඇමතිතුමා ඉතාමත්ම විශේෂ වෛරස් විශේෂ පිළිබඳව විශේෂඥයෙ එතුමාව ගන්නේ නැහැ. ඒ වගේම මහාචාර්ය නාමලි ප්‍රනාන්දු මේ ප්‍රදේ මේ වියතෙක් එතුමියව ගන්නේ නැහැ. ඇයි වියත්මකට ආපු නැති නිසා. එතකොට ආනන්ද විජේවික්‍රම ඉල්ලා හස් වෙනවා. මහාචාර්ය නීලිකා මල්විගේ ඉල්ලා හස් වෙනවා. විශේෂඥ වෛද්‍ය ලක්මල් ප්‍රනාන්දු ඉල්ලාස් වෙනවා මහාචාර්ය පද්මේශ්වරන් ඉල්ලාස් වෙනවා ඇයි මේ අය මේ වෛද්‍ය ක්‍රමෙන් ඉල්ලාස් වෙන්නේ වෛද්‍යවරු කියන විදියට විශේෂඥයෝ කියන විදියට වැඩ කරන්නේ නැති නිසා එන්නේ මාර්කේ කට්ටිය ඉල්ලාස් වෙන්නේ ඇයි එතන හොර ගුහාවක් බවට පත් වෙලා තියෙන නිසා අද වෙනකොට 2020 මාර්තු 28 වෙනිදා පළවෙනි කොරෝනා මරණය වාර්තා වුණා මුලසුනාරූඩ ගරු මන්ත්‍රීතුමියනි 2021 අප්‍රේල් මාසේ 30 වෙනකොට මරණ තිබුණේ 678යි සැප්තැම්බර් 11 සැප්තැම්බර් 17 සතිය තුල පමණක් මරණ 943ක් සිද්ධ වෙනවා 2021 අගෝස්තු 11 වෙන විට 60ට වැඩි 8456ක් මැරුණා ප්‍රතිශතය 76.9යි කවුද 60ට වැඩි අයට දෙන්න එපා කිව්වේ මේ ආණ්ඩුව තමයි වෛද්‍ය උපදෙස් පත්‍රකට දාලා 60ට වැඩි අයට දෙන එක අතර කරලා තිබුණේ ගෙවල් වල 1583ක් මැරිලා තියෙනවා ඒක 14.4% ප්‍රතිශතය පවිත්‍ර නොවන කිව්වා ගෙවල් වල එකෙක්වත් අපි මැරෙන්න දෙන්නේ නැහැ කියලා ගෙවල් වල එකක් නෙමෙයි 1583ක් මැරිලා තියෙනවා වැක්සින් නොලබුණු අය මේ අය සියලු දෙනා අතරින් 8438ක් මැරිලා ප්‍රතිශතය 76.7ක් මැරිලා නෙවෙයි වැක්සින් එක නොලැබුණු නෙවෙයි වැක්සින් එක නොගහපු නිසා මරණු සංඛ්‍යාව 76.7ක් එහෙනම් ජීවිත 8438 අට ඝාතනය කරලා තිනවා මේ ආණ්ඩුව කියන එක මම පැහැදිලිව සඳහන් කරනවා. එතකොට වැක්සීන් එක નિયમિત වෙලාවට නොගෙනලා මේ මරණ සිද්ධ කරා නම් මේ කොරෝනා එකෙන් මර පාස්කු එකෙන් සිද්ධ වුණේ මරණ 269යි. එතකොට මේ වෙනකොට මරණ 12284ක් සිද්ධ වෙලා තියෙනවා නම් මේ මරණ වලට වග කියන්න ඕනි.
ආණ්ඩුව කියන එක මම මේ වෙලාවේ
කරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමියනි මේ 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 මන්ත්‍රීතුමා
අපිට පොයින්ට් එකක් නෑ ඔබතුමා කතා කරන්න.
එතකොට මේක දැන් ජූනි මාසේ 17 වෙනිදා වෙනකොට ලෝකේ නරකම මරණ ප්‍රතිශතය වාර්තා වෙච්ච පළවෙනි රට අතරපත් වුණා. ඒක අපි මුලින් ඒ ලංකාවේ අපි හිටියා. ඒ විතරක් නෙවෙයි බංග්ලාදේශය වගේ 13 ගුණයක් මරණ ජපානය වගේ 30 ගුණයක් ඉන්දියාව වගේ මහ විශාල මහ බරපතල තැනකට අපේ රටපත් වුණා. මේකට හේතුව තමයි විශේෂඥයන්ගේ උපදෙස් ගන්න නැතුව කටයුතු කරපු එක. මේ මරණ අඩු කරගන්න තිබුණා. විශේෂඥයෝ කියපු වෙලාවට රට වැහුවනම් බොරුවට මහානායක හාමුදුරුවන්ට කියලා මහානායක හාමුදුරුවෝ සේරම දන්නවා වගේ මේක වහන්න කියලා කිව්වා. ඒ මහානායක හාමුදුරුවන්ගේ සිවුරස්සේ හැංගුණේ මේ දේශපාලන තක්කඩියෝ. අපේ මහානායක හාමුදුරුවෝ පාවිච්චි කරලා මේ රටේ රට වහන තැනට පත් කරා. ඒක තමයි කරේ. එහෙම නැත්නම් විශේෂඥයෝ කියන විදිහට තමයි රට වහන්න ඕනි. ඒවත් එක මම කියනවා මේ මරණවල දත්ත සහ රෝගීන්ගේ වාර්තා වීම විකෘති කර දත්ත විකෘති කිරීම පිළිබඳව සංඛ්‍යාලේඛන මම සභාගත කරනවා. ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට මම දමුන්නාසල්ට මතක් කරන්න කැමති බ්‍රසීලයේ සෞඛ්‍ය ඇමතිවරයා මේ සිද්ධ වෙච්ච මරණවලට හේතුව බල දක්වලා ඉල්ලා අස්සුණා. බ්‍රසීලයේ සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්සෙනවා. දැන් ඒ සෞඛ්‍ය ඇමතිවරියට විරුද්ධව මේ වෙනකොට නඩු ක්‍රියාත්මක වෙනවා, නඩු ක්‍රියා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ප්‍රංශයේත් ඒ වගේ තත්ත්වයක් අද වෙනකොට ක්‍රියාත්මක වෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ මේක තමයි. මේ එන්නත ඩොලර් 2ට 3ට ගන්න තිබිච්ච එන්නත දැන් ඩොලර් 15ක් දක්වා ගිහිල්ලා ඩොලර් 22කටත් ගන්න බෑ සමහර එන්නත්. එතකොට මේ කෝටි 4ක් එන්නත් මිලදී ගන්නකොට මේ අතිවිශාල මුදල් ධනස්කන්ධය හොරා කාලා මේ හොරා කෑම විතරක් නෙවෙයි කොමිස් ගහලා අපේ ජීවිත 12000ක් මැරුවේ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි. දණ්ඩනීති සංග්‍රහය යටතේ මේ අය මිනී මැරීමට අනුබල දීම, මිනී මැරීමට සහයෝගය දීම, ඒ වගේම නෙග්ලිජන්ස් කියන කාරණා යටතේ මේ අයට නඩු පවරන්න කටයුතු කරන්න ඕනි කියන එක අපි රටේ ජනතාවට ආදරයෙන් ආරාධනා කරනවා. මේ අයට මිනිස් ජීවිතවල වටිනාකමක් නැහැ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඒ ජීවිතවලින් උඩට ආපු මේ කණ්ඩායම අපි කොහොම හරි මේ වලින් අපි තීන්දුව తీරන ගන්නවා කියලා ආපු කණ්ඩායම අද වෙනකොට පාස්කු ප්‍රහාරයේ යට ගහන්න කටයුතු කරන්නේ මිනිස් ජීවිතවල වටිනාකමක් නැති නිසා. මේක මේ රටට වෛරසයක්. මේ රටේ තියෙන මේ රාජපක්ෂ මේ පොහොට්ටු වෛරසය ඉවත් කරනතුරු මේ රටේ ජනතාවට අනාගතයක් සකස් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියන එකත් මම තමුන්නාසයට මේ වෙලාවේ සදාන් කරනවා.
අවසන් කරන්න මන්ත්‍රීතුමා.
හරි, අවසන් කරනවා. අවසාන වශයෙන් දැන් මේ වනජීවී අද පනතක් සම්බන්ධයෙන් කතා කරනකොට අලි පිළිබඳව කතා කරා. දැන් මේ වෙනකොටත් අධිකරණයේ නියෝගයක් හම්බෙලා තියෙනවා සුජීවා කියන ඇතින්න සහ ඒ ඇතින්නට දාව උපන් ඒ ඇත් පැටවාව මුදාහැරීම නවත්තන්න කියලා. ඔබතුමාගේ ආයතන යටතේ තියෙන සත්වෝද්‍යානය යටතේ තියෙන මේ සතා මුදාහැරීම නතර කරන්න කියලා අධිකරණයේ නියෝගය දෙනවා. දැන් අධිකරණයට මේ මුදාහැරීම සඳහා පාදක කරගන්න මේ අද සම්මත කරගන්න ගැසට් එක තමයි අධිකරණයට ඉදිරිපත් කළේ. ඒ ගැසට් එක හරහා තමයි එන්ජී රාජපක්ෂට තව රාජපක්ෂලාට එක එක නම්බල්ලා තියෙන අලි ටික නිදහස් කරගන්න සූදානම් කරේ. මෙන්න මේ එන්ජී රාජපක්ෂ ඉන්නේ මිරිහානේ. මිරිහානේ අලි හදන්න පුළුවන් තැනක්ද? එතකොට ඒ ඇඩ්‍රස්සේ කවුද එන්ජී රාජපක්ෂ? නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ අලියා. හරිද? එතකොට මේ ටික විතරක් නෙමෙයි මතක් කරන්නේ. මේ ගැන අපි කතා කරන්න ඊ අපි සම්බන්ධීකරණ කමිටුවේ උපදේශක කාර්ය සභාවට ගියා. මේක ගැන ඒක ගැන අපි කතා කරන්න උත්සාහ කරාම ඒක ගැන නෙවෙයි කතා කරේ. අර ගලපත්ති කියන මන්ත්‍රීවරයා කතා කරේ ඒ පැත්තේ තියෙන ගල්කොරි පිළිබඳව. මේ වනජීවී අමාත්‍යංශයේ උපදේශක කාර්ය සභාවේ අර සම්බන්ධීකරණ කමිටුවත් වැලි ගැන කතා කරලා මෙතෙන්ට අවිලා කතා කරේ ගල්කොරි ගැන. රාජ්‍ය මන්ත්‍රීවරයා කතා කරේ මොනවද? මේ කැලෑව ඇතුලේ කජුවතු වවන හැටි ගැන, කැලෑව ඇතුලේ කජුවතු බෙදලා දෙන හැටි ගැන. ඉතින් මේව කතා කරන උපදේශක කාර්ය සභාවවලදී කොහොමද අලි පස්සියක් ගැන කතා කරන්නේ? එතකොට අලි පස්සියක් ගැන කතා කරන්නේ නෙමෙයි, මේ අයට අලියෙක්ගේ ඇතින්න මරලා අලිපටව හොරකම් කරන මේ චූදිතයව නිදහස් කරන්න හදන අය මේ මිනිස් ජීවිතවල වටිනාකමක් නැහැ කියන එක මම මේ වෙලාවට සදාන් කරනවා. කොහොමද සෝදි?
ඔව් කියන්න. උපුල් ගලපති මන්ත්‍රීතුමා.
මන්ත්‍රීතුමිය, ඔබතුමිය සභාපති පුටුවේ වාඩිලා ඉන්නකොට ඔබතුමා සාධාරණ වෙන්න මගේ නම කිව්වා. මගේ
වරප්‍රසාදයට දීලා තියෙන අවස්ථාව කතා කරන්න.
මගේ මම සම්බන්ධීකරණ කමිටු සභාපති විදියට මම ඇහුවේ අලි කලාමනා කරන ඒකකයේ පිළිබඳව. අලි කලාමනා කරන ඒකකයේ පිළිබඳව මම කතා
කරන්නේ.
ඔබතුමා පය භාගයක් පහුවලා වෙලා
ඔබතුමා මාර දිසානායක ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාව. ගරු රෝහණ කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ අවස්ථාව. ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
මුල් අසනේ ගරු මන්ත්‍රීතුමියනි, අද මේ පාරිභෝගික අයිතිය ජනතාවගේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා නිසි පරිදි මේ රටේ බඩු භාණ්ඩ පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීම සඳහාත් ජනතාවට සාධාරණ ඉෂ්ට කිරීම සඳහාත් අද ගෙනෙන මේ අනපන සංශෝධන වෙලාවේ වචනයක් කතා කරන්න අවස්ථාව ලැබීම ගැන අපි සතුටු වෙනවා. විශේෂයෙන් ගරු මන්ත්‍රීතුමනි, අපේ මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමා බොහෝ කරුණු කාරණා කිව්වා. අපි ඒවා ඔක්කොම අහගෙන හිටියා. අපේ කතා කරලා උත්තරයක් දෙන්න මෙතන ඉන්නේ නැහැ. තුමා ඉන්නවද දන්නේ නැහැ
මෙතන.
යනවා. අපිට තියෙන කනගාටුව ඒකයි. වචනයක් කතා කරන්න ඒක සාකසා ඔප්පු කරන්න ඒ පිළිබඳ වාද විවාද කරන්න කතා කරන්න නැවත නැවත එතන අපි ඉන්න ඕනේ. හැබැයි මේ හැමෝගෙම පළපුරුද්ද වෙලා තියෙන්නේ කතා කරලා නැගිටලා යනවා. ඒ හැමදාම ඉතිහාසය පුරාම කලේ ඒ විදිහ තමයි කට්ටිය වැඩ කළේ. ඉතින් අද ඔබතුමෝ දන්න අලි ගැන මම ඉස්සලම ඒ ගැන කතා කරන්න ඕනේ. දැන් ඔබතුමියන් මාතලේ දිස්ත්‍රික්කය ජීවත් වෙනවනේ. අපිත් එක්කකට කටයුතු කරනවනේ. මතක දන්න ජනාධිපති වුණාට පොඩි දවස් කීපයකට ඉස්සලා මේ අලි හත් දෙනෙක් හබරණි මරුණා. අලි හත් දෙනෙක් මරුණා. එතකොට ඒව දන්නේ නැහැ. ඒව දේශපාලන ඉතිහාසයේ පුරාම බලයේ තමුන්වහන්සලා ඉන්න වෙලාවලදී එහෙම අලු මරුණ අවස්ථාවන් මේවා මහල් ගාපු අවස්ථාවන් මේ වගේ අවස්ථාවන් අනන්ත ප්‍රමාණ තියෙනවා. සමහරට ඔබතුමියක් කතා කරන්නේ නැහැ. ඔබතුමියක් දන්නවා හැබැයි මේ අලි මරුණේ ඇයි කියලා විතර. ඒ කාලේ අර කන්‍යාව ගලලා නාවණ්ඩ නායකෝ පත් කරා වගේ ඉතිහාසයේදී පාර්ලිමේන්තුවට ගෙනාව ඇවිල්ලා තෙල් ගාලා එහෙම කන්‍යාව ගෙනල්ලා එහෙම කළා එහෙම කරපු අවස්ථාවන් තිබුණා. ඉතින් අපිත් ඒවා දන්නවා. ඒ නිසා විශේෂයෙන් අද අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම තුළ මහින්ද රාජපක්ෂගේ ඇමතුමා අපේ රජය ලසන් තලවිය වන්න ඇමතුමා බන්දුල ගුණවර්ධන ඇමතුමා මම හිතන්නේ කොවිඩ් 19 වසංගතයත් එක්ක විපක්ෂය හැම්බෙලාම කල්පනා කරා මේක වසංගත යන මේක වසන්තයක් බවට පත් කරන්න ඔවුන්ට විපක්ෂයට. විපක්ෂයට වසන්තයක් බවට පත් කරන්න. ඒ වසන්තයක් බවට පත් කරගත්ත හුඟක් අවස්ථාවන් අපි දැක්කා. අර ඉළු වගේ වැටෙයි වැටෙයි කියලා විලා කොයි වෙලාවෙත් අද වැටෙයි හෙට වැටෙයි අද වැටෙයි හෙට වැටෙයි කියලා තමයි තවමත් මේ අයගේ බලාපොරොත්තුව. අද ඔය කියන නායකයෝ මේ පුටුවල හිටියා නම් අද නායකත්වයේ අද ඒ නායකෝත් ආදාහනේ වෙලා මේ රටේ ජනතාවත් අඩු ගානේ ලක්ෂ 5ක් 6ක් ආදාහනේ වෙලා ඒක තමයි ඇත්ත. හොඳ වෙලාවට අර ටීවී වල තිබ්බ ලස්සන සුන්දර අර ලෙවකණ්ඩ පුළුවන් ඇඩ්වර්ටයිස්මන්ට් බලලා ජනතාව ඒවට රැවටුනේ නැහැ. ජනතාව ඊට හොඳ තීන්දුවක් ගත්තා. මනමින් තීන්දුවක් ගත්තා දුරද දක්නා නුවණින් යුක්තව. අද අර ඇඳුම් මේ ඇඳුම් ගැන කතා කරනවා. සමහර වචන අපිට කියන්න බෑ. මොකද අපිට ශිෂ්ටව අපේ දෙමව්පිය අපි හදපු හින්දා අපේ ජනතාවත් එක්ක අපි ජීවත් වෙන හින්දා අපිට කියන්න බෑ. හැබැයි මේඩ් ඉන් ශ්‍රී ලංකා බ්‍රෑන්ඩ් එක මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන කද ලෝකේ කොහේ රටවල් හැම රටකම ගියත් අපි අඳුමක් ගත්තොත් අපි එතන දකින්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා. ඒ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන සම්මානය අතට පෙන්වන්නේ මොනවද? මේ රටෙන් ඒ රටවලට අපනයන කරලා ඒ රටවල වෙනද සමාට මේඩ් ඉන් ශ්‍රී ලංකා තියෙනවා. සමාට වෙන වෙන සම්මානයක් තියෙනවා. හැබැයි ඒවා ඒ අපේ රට කියලා නිෂ්පාදනය කරගෙන ඒවා වෙනදාම් කරන්න. ඉතින් ඒ නිසා ඒ වගේ රටකට අපිට දැන් මේ කට්ටිය කියනවා මේ කට්ටිය පුදුම මානසික රෝගයක් හැදලා තියෙන පිටරටින් මේ වගේ එන්න ඕනේ කියලා හැම එකක්. තමන් අඳින්න ඕනේ මේ පිටරටින් ගේන්න ඕනේ කියලා. අර ඇන්ද පුදුම මානසික අත්දැක. නිවහල් රටක ජීවත් වෙන අපි චින්තනයක් ඇතුව ජීවත් වෙන අපි හැමදාම ලෝකෙ අනිත් රටවල් වලින් එන ඇපල් ගෙඩිය නැත්නම් ලෝකෙ අනිත් රටවල් වලින් එන ඔය කියන જાතියේ ඇඳුම්
ඒවා මිනිත්තු දෙක කාලයක් තියෙනවා තව.
මට ගිය විනාඩි අන්තරතුමිය
දෙකක් තියෙනවා.
ඔබතුමිය මම කතා කරනකොට හැමදාම විනාඩි ගානක් අඩු කරනවා.
අනේ නෑ ඔබතුමා
මම ඔබතුමිය ගැන කතා කරන්නේ නෑ බය වෙන්න එපා. මම ඔබතුමා ගැන කතා කරන්නේ නැහැ. කතා කරන බොහෝ දේවල් තියෙනවා. අපි ඒවා කතා කරන්නේ නැහැ. මොකද අපි දෙන්නත් හොඳට ඉන්නවා නේද එහෙම? නේද? ආ මම ඇත්තම කියන්නේ අපි අවංකවම එහෙම කටයුතු කරනවා. ඉතින් ඒ නිසා
මම හිතන්නේ මම මේ පුටුවේ තියලා ඔබතුමා මට උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහන එක වැරදි.
මම කතා කරන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ. අපි දැන් පෞද්ගලිකව කතා කරමු. අපිට නිදහස බලන්නේ ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න අපි කතා කරමු නේද මම ගරු මන්ත්‍රීතුමනි මම කියන්නේ මේක සෞභාග්‍ය මැදේ දුප්පත්කම අපේ රටේ සීන ගණක් තියෙනවා හාල් හැමතැනම තියෙනවා අනිකුත් බඩු බොන්න හැම එකක්ම දෙනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන ආර්ථික විද්‍යාඥයා කියලා තමයි මේක සෞභාග්‍ය මැදේ දුප්පත්කම ඇයි ඒක ඔක්කොම හංගලා හාල් තියෙනවා සීන අතිතරම් තියෙනවා ආණ්ඩුව වැඩ පිළිවෙල ගෙනියන මේ රටේ ජනතාවට සුඛිත මුදිත කරලා ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් ජීවන මට්ටම උසස් කරන්න ජීව තත්ත්වය යහපත් කරන්න ඔවුන්ගේ ආදායම් තත්ත්වය දියුණු කරන්න රට නිසලස නිවැරදිව පවත්වාගෙන යන්න ජනාධිපති අගමැතිතුමා අපි අමතුමාලා වැඩපිළිවෙළක් කරනවා හැබැයි මේ අය අනිත් අයට චෝදනා කරනවා ඒ අයගේ තමයි නිරන්තර වුණව බඩු බාන්න හංගන්න ඒක තමයි සෞභාග්‍යම දෙද්දුප්පක්කම කියව රටේ තියෙනවා නම් අප්‍රමාණ රජයේ වැඩපිළිවෙළ නිසිපති ක්‍රියාත්මක කරනවා හැබැයි මේ විවෘත ආර්ථිකයේ යම් කිසි අවපාතරිකය දක්මත් තමයි අපි ඒ තුළ දකින් විවෘත ආශ්‍රිකත්ව එක හොඳේවත් ආව නරකේ ගැවත් ආව අද ඒ නරක දේ තමයි ක්‍රියාත්මක කරන්න විපක්ෂය ඇතුළු තමුන්නාසලා නිරන්තරයෙන් කටයුතු කරගෙන යන්නේ මොකද බඩු බාන්න සභේලා මේව හරියට තිබ්බොත් තමුන්නාසලාට විපක්ෂයට අර හිඟන්නගේ තුවාලය වගේ තමුන්නාසලාට ඒක අවශ්‍යතාව බවට පත් වෙලා තියෙනවා ඒ නිසා අපි තමුන්නාසලාට කියනවා බෞද්ධ සභාව මන්ත්‍රීතුමියනි මේ යන්න බඩ පිළිවෙල ක්‍රියාත්මක කරනකොට මේ රටේ කවුරු මොනවා කිව්වත් පාරිභෝගිකයන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ වෙළඳුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ ඒ වගේම අනිකුත් ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ අද මේ අනපනත් සංශෝධනය ගේන්නේ මේ හැමෝම ජීවත් කරන්න මේ හැමෝටම සාධාරණයක් ඉෂ්ට කරන්න ඉතින් ඒ සාධාරණයක් ඉෂ්ට ගන්න මේ වගේ අනපනත් ගේනකොට මම හිතන්නේ ඔබගේ විපක්ෂයේ අපි ඔක්කොගේ වගකීමක් තියෙනවා ඒවට සහයෝගය දීලා මේ රජය ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කරගන්න අවශ්‍ය කටයුතු කරන්න ඔබට වගකීමක් තියෙනවා මම තමුන්නාසලට කියනවා මේ සභාවේ ඉඳලා කවුරු මොන මොන ජාති ශ්‍රීලම් දාන්න හැදුවත් මොන මොන දේවල් කිව්වත් මොන මොන විවේචනයන් කළත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ යන ගමන තවත් අවුරුද්දක් දෙකක් යනකොට සාර්ථක කළා මේ රටේ ජනතාවට එතුම වෙච්ච ප්‍රමුතු සෞභාග්‍ය දැක්ම 100%ක් නිවැරදිව ක්‍රියාත්මක කරන්න එතුමා කටයුතු කරන අපේ රජය කටයුතු කරනවා කියන එකත් අපි තමුන්නාසන් වේලාව ප්‍රකාශ කරනවා ඒ නිසා
විවේචන
තුලින් මේවා නවත්තන්න බෑ මේ ගමන යන ගමන ඒ නිසා අපි තමුන්නාසන්ගේ සහයෝගය ඉල්ලා සිටිනවා තවත් විනාඩි
ඉවරයි ඉවරයි කාලය ඉවරයි අවසන් කරන්න
හරි බොහොම ස්තුතියි මම ඔබට කිව්වා වගේ අපි වෙනම කතා කරලා ඉදිරියේදී කටයුතු කරමු
මං හිතනවා මෙතනදී වරදවා අවබෝධ කරගන්න එපා පුංචි කාලයක් ගන්නම් පාලේ වැඩිපුර ගත්තොත් තමන්ගේ පක්ෂයේ අයගෙන් තමයි පාලේ අවසන් වෙන්නේ. ඒ නිසා වේලාවට දැනුම් දෙන විදිහට කතාව අවසන් කරන්න පාර්ශව දෙකම. ගරු එස්.වී. රාධාකෘෂ්ණන් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
සභේ තලමේ තංගෙන්ද්‍ර තලවර අවර්ගලේ ඉන්ද්‍රය ඉඳ පාදුකාපු අදාවද පාවණයාලර් පාදුකාපු අධිකාර සභයි மூலமாக கொண்டு வரப்பட்டிருக்கின்ற சட்டம் மூலம் இன்று பாராளுமன்றத்திலே நிறைவேற்றிருக்கின்ற இந்த சபையிலே முதலாவதாக அதாவது பொருட்கள் அதிகமாக விலை விற்பவர்களுக்கு தண்டனை கொடுப்பதற்காக விசேஷமாக பேசப்பட்டிருக்கின்றது அதேபோல பொருட்களை பதுக்கி வைப்பவர்களுக்கும் நடவடிக்கை எடுக்க வேண்டும் என்பதுதான் என்னுடைய கருத்தாக இருக்கின்றது விசேஷமாக இந்த நாட்டிலே இன்று பல்வேறு பொருட்களுக்கு தட்டுப்பாடு இருக்கின்றது உணவுப் பொருட்களுக்கு என்ன சிமெந்தி பால்மா அதே போல கேஸ் போன்ற பல்வேறு பொருட்களுக்கு தட்டுப்பாடு நிலவுவதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது ஆகவே வியாபாரிகளிடம் கேட்கும் பொழுது அவர்கள் சொல்லுகின்றார்கள் எங்களுக்கு சாமான்கள் அதாவது பொருட்கள் கொடுப்பதில்லை அதனால் நாங்கள் விற்பதற்கு கஷ்டமாக இருக்கின்றது என்று இன்னொன்று இப்பொழுது கிரெடிட் லைன் இல்லை எல்லா கடைகளுக்கும் கிரெடிட் லைன் இல்லை அதனால அவர்கள் வாங்கி வைத்துக் கொண்டு விற்பதற்கு பயப்படுகிறார்கள் அரிசி ஒரு கிலோவினுடைய விலை 118 ரூபாயாக இருக்கின்ற நேரத்திலே இப்பொழுது 98 ரூபாய்க்கு விற்க சொல்லி அவர்களுக்கு பலவந்தமாக சொல்கின்றார்கள் ஆகவே அவர்கள் அரிசியை விற்பதற்கு இப்பொழுது கஷ்டப்படுகின்றார்கள் ஆகவே அரிசி கடைகளிலே இல்லை ஆகவே இவ்வாறான சூழ்நிலையிலே அரசாங்கம் இரு பக்கத்தையும் பார்த்து முறைமையான வேலை செய்ய வேண்டும் என்பதை நாங்கள் கேட்டுக்கொள்கின்றோம். இந்த சட்டம் ஒரு வகையிலே நல்லது, ஏனென்றால் அதிகமான விலைக்கு விற்கக்கூடாது என்பதை நாங்கள் புரிந்து கொள்ள வேண்டும். அடுத்ததாக இன்று இந்த நாட்டினுடைய பிரதானமான விஷயமாக இருக்கின்றது இந்த வேக்சின். இந்த வேக்சின் எல்லா இடத்துக்கும் கிடைக்க வேண்டும் என்பதை நாங்கள் உறுதியாக இருக்கின்றோம். ஆகவே இந்த வேக்சின் பாவிக்கும் பொழுது பல்வேறு மாவட்டங்களுக்கு பல்வேறு வேக்சின்கள் கொடுப்பது அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஆகவே சைனாவிலே கிடைக்கின்ற வேக்சின் நல்லதா சரியில்லையா என்பது எங்களுக்கு நாங்கள் சொல்ல முடியாது. அது இந்த கமிட்டி தான் சொல்ல வேண்டும், அதாவது அந்த சபை சொல்ல வேண்டும். இருந்தாலும் கூட பல்வேறு பிரச்சனைகள் இந்த நாட்டிலே உருவாகி இருக்கின்றது. இப்பொழுது இலங்கை நாட்டினுடைய கொள்கையிலே சற்று வித்தியாசமான கொள்கை இருப்பதை நாங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. ஜனாதிபதி அவர்கள் ஜெனீவா போயிருக்கின்ற பொழுது இப்பொழுது தன்னுடைய கொள்கையை மாற்றிக் கொண்டிருக்கின்றார். தமிழ் டயஸ்போராவோடு பேச வேண்டும் என்று சொல்லியிருக்கின்றார். வரவேற்கக்கூடிய ஒரு விஷயம். அதேபோல தமிழர்களுக்கு தமிழ் கைதிகளை விடுதலை செய்ய வேண்டும் என்று சொல்லியிருக்கின்றார். அதை வரவேற்கக்கூடிய விஷயம். அதே போல இந்தியாவிலே இருக்கின்ற இந்திய உயர்ஸ்தானிகர், இலங்கைக்கான இந்திய உயர்ஸ்தானிகர் திரு மிலிந்த முரகடா அவர்கள் தன்னுடைய இந்திய இலங்கையினுடைய கொள்கையிலே சில மாற்றங்களை கொண்டு வந்திருக்கின்றார். இந்தியாவோடு நல்லுறவை பேண வேண்டும் என்பதை அவர் சொல்லியிருக்கின்றார். மூன்று விஷயங்களை அவர் அங்கு சொல்லியிருக்கின்றார். நாங்கள் இந்திய பத்திரிகைகளிலே படிக்கக்கூடியதாக இருந்தது. நான் கடந்த வாரம் இந்தியாவிலே சென்ற நிலையிலே இந்தியா, அதாவது இலங்கைக்கும் இந்தியாவுக்கும் பாதுகாப்பு உடன்படிக்கை, அதே போல பொருளாதார வளர்ச்சி, பொருளாதாரத்திலே அபிவிருத்தி செய்யப்பட வேண்டும், அதே போல கலாச்சார பரிமாற்றங்கள் இலங்கைக்கும் இந்தியாவுக்கும் நடைபெற வேண்டும் என்பதை திரு மிலிந்த முரகடா அவர்கள் 28 பக்கம் கொண்ட ஒரு ரோட் மேப்பை இந்திய அரசாங்கத்துக்கு சமர்ப்பித்திருக்கின்றார். இது வரவேற்கக்கூடிய விஷயம். இந்தியாவுடைய ஒரு நல்லுறவை ஏற்படுத்தி இருந்தால் நிச்சயமாக நாங்கள் எஸ்ட்ராசெனிக் வேக்சினை நாங்கள் பெற்றுக்கொண்டிருக்கின்றோம். அதாவது கடந்த காலங்களிலே இந்தியாவுடைய கிழக்கு முனையை கொடுக்காமல் இருந்ததன் காரணமாக இந்தியாவினே இலங்கைக்கும் ஏற்பட்ட முரல் காரணமாகத்தான் இந்த வேக்சின் எங்களுக்கு கிடைக்கவில்லை என்பது நிச்சயமாக சொல்ல முடியும். இதற்கு ஏன் நான் சொல்லுகின்றேன் என்றால், இந்தியா நினைத்திருந்தால் எங்களுக்கு எப்போ வேக்சின் கொடுத்து முடிச்சிருக்கலாம். ஏனென்றால் கடந்த வாரத்திலே இந்திய பிரதமர் மோடி அவர்களுடைய பிறந்த தினத்திலே ஒரே நாளில் 22 மில்லியன் வேக்சின் கொடுக்கப்பட்டிருக்கின்றது. 22 மில்லியன் எக்க தவசங்க ஆலா தீனுவா இந்தியாவை. இது இந்தியாவும் இத்தலா தீனுவானா அப்படி எக்க தவசங்க மிக விரகாலாண்ட தீவுனா நமக்கு இந்தியா தெற்கு அப்படி கனதுனு ஹரியட்ட கருப்பு நத்தினிசா தமாய் மே பிரச்சனை எத்தி வேலா தீனு எக்க நிசா கருணா கரல மின் எதிரியட்ட இந்தியாவை தெற்க அப்படி கனதுனு நெத்தம் நேக்கம நெத்தம் யாழுக்கம வெடிய தியாகண்டு உனக்கு எல்லாம் அப்படி பலாபுரத்து வேணுமா. அதே போல இந்தியாவினுடைய இந்த இலங்கையினுடைய இந்த கொள்கை மாற்றம் எங்கள் இரு நாட்டுக்கும் மேலும் பல உறவுகளை வளர்ப்பதற்கு காரணமாக இருக்க வேண்டும் என்பதை நான் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். கடந்த காலங்களிலே நாங்கள் அவதானிக்கக்கூடியதாக இருந்தது அத்தியாவசிய பொருட்கள் முன்வாசல் வழியாகவும் பின்வாசல் வழியாகவும் அதிவிசேஷம் முன் வழியாகவும் கிடைத்தது. அத்தியாவசிய பாண்ட பிட்டிபாசி தோரணுத் அதிவிசேஷ இஸ்ரா தோரணுத் அப்பிட்ட மினிசுண்ட தீலா தீனுமா தேக சம்பூர்ண பாரதி இந்த நடவடிக்கைகள் மாற்றப்பட வேண்டும். இந்த நாட்டினுடைய மக்களுடைய பிரச்சனைகளை முதலே தீர்ப்பதை விட்டுவிட்டு பார் திறந்ததை நாங்கள் முழுமையாக கண்டிக்கின்றோம். அதே போல இந்த ஆசிரியர்களுடைய பிரச்சனை இன்று முழு நாட்டிலும் இன்று சற்று அதிகமாக கல்வித்துறையிலே மிக மோசமான ஒரு பிரச்சனையாக இருக்கின்றது. அதில் ஒரு விஷயத்தை நான் சொல்ல வேண்டும். 2016 SLETS ஸ்ரீலங்கா ஆசிரியர் சேவையிலே தரம் ஒன்றுக்கு இருந்தவர்களுக்கு 54,000 ரூபாய் பென்ஷன் கொடுக்கப்பட்டிருக்கின்றது. 2019 அதே தகுதியிலே உள்ளவருக்கு 1,00,000 ரூபாய் கொடுக்கப்படுகின்றது. ஆகவே இந்த 3 வருஷத்துக்களே கிட்டத்தட்ட 45,000 ரூபாய் வித்தியாசப்படுகின்றது. ஆகவே இந்த முரண்பாட்டை தீர்க்க வேண்டும் என்பதை கருத்தில் கொண்டு ஆசிரியர்கள் போராட்டத்திற்கு ஒரு முற்றுப்புள்ளி வைக்க வேண்டும். ஒரு நாட்டினுடைய பொருளாதாரம்
சமூக அபிவிருத்தி நடைபெற வேண்டுமானால் அந்த நாட்டினுடைய கல்வியை முதலில் நாங்கள் கவனிக்க வேண்டும். இந்த நாட்டை பொறுத்தளவில் இன்று கல்வி ஒரு கேள்விக்குறியாக அமைந்திருக்கின்றது. ஆகவே இந்த கல்வி வளர்ச்சியை பற்றி அரசாங்கம் சிந்திக்க வேண்டும். பாடசாலைகளை திறப்பதற்கான நடவடிக்கை எடுக்க வேண்டும். பார்களை மூடுவதற்கு நடவடிக்கை எடுத்து பள்ளிக்கூடங்களை திறப்பதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்பதை நான் இந்த சபைக்கு தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். ஆகவே இந்த நாட்டினுடைய அதாவது அரசாங்கம் பாவனையாளர் பாதுகாப்பு அதிகார சபை சட்டத்தை கொண்டு வந்ததன் மூலம் பொருட்களை தங்கு தடையின்றி மக்களுக்கு கொண்டு செல்வதற்கு வாய்ப்பு அளிக்க வேண்டும் என்பதை நான் இந்த சபையிலே கூறிக்கொள்ள விரும்புகின்றேன். நன்றி.
ஸ்துதி கரு மந்திரித்துமா. ஓ மனுஷ நானக்கர் மந்திரித்துமா.
அர மந்திரித்துமேக் மட்டார நம என் ஜி ராஜபக்ஷ நம கீப்பு எக்கட்ட கொஹெந்த சோசெக் கீழ்வா மே இவப்பு சோசெக அதிகரணே மகின் இவப்பு லேக்கனே ஏகே அவசான வசம் தீனவா அங்க விசிஹாய பெங்கிரிவத்த மாவத்த மிரிஹானையன பதிஞ்சி என் ஜி ராஜபக்ஷட மே நிதாஸ்கரான கீழ மே லேக்கனே தீ
மந்திரித்துமா.
මම මේක සභාගත කරනවා. ඒ වගේම අර මහාචාර්යතුමා මහාචාර්යකමට පාවිච්චි කරපු මෙන්න මේ යක්කු සහ දෙවියෝ සහ තමයි වකුගඩු රෝගය හොයාගන්න මට උදව් කරේ කියලා.